තව මේ ප්‍රශ්නය තමාට නිඳා අපහාස කරන ද්වේෂ කරන අය සමග එකම නිවසක ජීවත් වීම ආර්ය මාර්ගයේ වැඩීමට බාධාවක්ද කියලායි මේ අහන්නේ. ද්වේෂ සිත් ඇති කරගන්නේ නැතුව වසන්නේ කොහොමද කියන එකයි දකින්නේ. ඉතින්ලාම දැනගන්න ඕන ලෝකේ හැටි. වචන දෙකයි තියෙන්නේ. හරියට තේරුම් ගත්තොත් ලෝකේ හැටි. ප්‍රශ්නෙට පිළිතුරු ඔතනම තියෙනවා. ලෝකේ හැටි තෝරාගන්න බැරුව තියෙන ලෝකේ මගේ කරගන්න යන හින්දා. ලෝකේ මම කරගන්න ලෝකේ මගේ කරගන්න යන තාක්කල් ලෝකේ හැටි දකින්නේ. ලෝකේ හැටි හරියට දැක්කනම් ලෝකේ මම කරගන්න හදන්නේත් නැහැ. ගෙදරත් ලෝකේ හැටි. වැඩ පොල්ල ගියාම ලෝකේ හැටි දකින්න හම්බ වෙනවා. ඒතොර කියනවා. ලෝකඩ වෙන්නේ මගේ වැරදීමයි. අනික අය ගිහ කේලම් කියනවා ලෝකඩ. මගේ අඩුපාඩුමයි ඔක්කොම එකලා කියන්නේ. ගෙදර ගියාම මිනිස්සුයව අයිනවා ළමයි කෑ ගහනවා. ඒක එහෙම කියනවා. ඒක ස්වාමි පුරුෂයව අයිනවා. ඉතින් දැන් ස්වාමි පුරුෂයාට මේ භාර්යාව අයිනවා. මොන හරි ප්‍රශ්න. ඒක දෙමව්පිය දොස් කියනවා. නැන්දා දොස් කියනවා. මාමා දොස් කියනවා. ඉතින් නෑදෑයන් හිතවත් කයකින් ප්‍රශ්න. මේ හැම එකක්ම එනවා. දැන් වහවිල මැරෙනවා මට මීට වඩා හොඳයි කියනවා. නෑ දාලා යනවා වෙන කොහේ හරි කියලා යනවා. අන්තිමට බලපුවාම මේ හැම එකක්ම දකින්නේ ලෝකේ හැටි. ලෝකේ හැටි හරියට දැක්කනා මේ ප්‍රශ්නේ ඉවරයි. හරියට තේරුම් අරගන්න ඕනේ ඒකයි. ඉතින් gedara unath dakinna oy loke hati. මේ ශාරීරියත් එක ලෝකයක්. ඉතලා මේ ශාරීරියෙන් පටන් ගන්න. ශාරීරියෙන් ලෝකේ හැටි දැක්කහම අපිට දකින්න පුළුවන් වෙනවා මේ ලෝකේ ස්වභාවය. ශාරීරියේ මුල් කරගෙන ලෝකේ හැටි දකින්න. අර ලෝකේ තියෙන හැම එකක්ම මේ ශාරීරියේ තියෙනවා. ඒ ශාරීරිය තුنين දකින්න ඕනේ. ලෝකේ ස්වභාවය මෙන්න මේකයි කියලා. ලෝකෙත් කැඩෙන බිඳෙන වෙනසෙන ඒවා තියෙනවා. ලෝකේ තියෙන ඒවා කැමතිසිය නෑ. ශාරීරියේ තියෙන ඒවාත් කැමතිසිය නෑ. එකින් එකට බලන්න ඕනේ. ඇහැ කැමතිසිය නෑ. කනත් කැමතිසිය නෑ. නාසයත් කැමතිසේ නැහැ. දිවත් කැමතිසේ නැහැ. කයත් කැමතිසේ නැහැ. ඉන්නේ ඇසුරු කරන පහළවෙනි යම් හිතක් තියෙනවා නම් ඒ හිතත් කැමතිසේ නැහැ. මේකie දකින්න ඕනේ. න කැමතිසේ නැති ඒවා පරිහරණය කරන්නේ කොහොමද අපි? තරහ දේවත් එක්කලා. දැන් එහෙන් අපිට මොනවද හම්බ වෙන්නේ? බැලුවොත් ඇහැ නැවති ඉන්ද්‍රිය තියෙනකම් මොහොතක් ගන්න ඇහිපිය ගහ ගහ ඇසොල තියෙන දැවිල්ල අරිනවා. ලිඩ හැදුනහම ඇසොල බේත් කරනවා. ඇහැ පෝෂණය වෙන්න කායම වීමෙන් ඒකට අවශ්‍ය කෙන රසය දෙන්න ඕනේ. ඒක අත්හැරියොත් එහෙම දුර්වල වෙනවා. මේ හැමදේම කරනවා. දවසට සැරයක් දෙකක් තුනක් හොදනවා පිරිසිදු කරනවා. ඇහැ මොනවද දෙන්නේ? එතන මිදෙන මල පහ කරන්නේ ඔක්කොම අපි කඳුළු කබ කියනවා. අපි ඔක්කොම සුද්ධ කරලා හොදනවා ඇහැ. අවසානෙනකොට අන්දේක් වාගේ වෙලා හිටන් මැරිලියන් දෙනා මිසක් කුණු වෙන ඇහැ කම්බෙලා තියෙන මිසක් වෙන අපිට හරයක් ඇතියක් හම්බෙලා නැහැ. ඒනොට ඇහැ එක අපි තරහ නැහැ. අපිට නිහඬව දුක් දෙනවා. අපි අකමැති දේවල්ම කරනවා. ඇහැට පේන්න බලාපොරොත්තු වෙන හොඳ අය ප්‍රියමනාපය අප්‍රිය අමනාපය තමයි වැඩි හරියක් මුණ ගැසන්නේ. ප්‍රියමනාප සුව දේවල් හොයාගෙන දඟලන උත්සාහ කරනවා ලබා ගන්න. අප්‍රිය අමනාප දේවල්ම එහි වැඩිපුර ලැබෙන්නේ. මෙන්න මේ විදිහට අපිට මිතුරෙක් වාගේ ඉඳලා හතුරුකම් කරන එකෙන් තමයි ඇත් දෙක කියන්නේ. හැබැයි ඉතින් මේ ඇත් දෙක නිසාමයි අනික් ඉන්ද්‍රියන් ටික පවත්වා ගන්න මේ ඇත්තක නැතුවත් බෑ. අන්ධ වෙන්න ඇරලා නිකන් ඉන්නත් බෑ. මොකද කන් දෙකයි නාසයයි දිවයි කයයි මනයි කියන අනික් හැරි ඔක්කොම ටික රකින්නත් ඇස් දෙක ආධාර කරගන්නත් වෙනවා. කන් දෙකත් ඒ වගේ හැමදාම සුද්ධ කරනවා. කන් කරා අඳුර අදිනවා කිය කිය මොකද කරන්නේ? කොහමද කහට ඔක්කොම ඇදලා දානවා මොන මොනෙන් හරි. කන් හැන්දක් අරගෙන හරි මොනෙන් හරි කුළුන් ටිකක් අරගෙන හරි සුද්ධ කරනවා. පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම වාපිතේම් දෝෂයක් අරගත්තොත් කන් පැහැවෙනවා. ජරාව ගන්නව ගඳ ගහන්න ඉන්නත් බැහැ. එහෙම නැත්නම් කන ඇහෙන්නේ නැතුව යනවා. විවිධාකාර කර්ණ ආබාධ එනවා. අපි කොච්චර සුද්ධ කරත් අන්තිමට කනත කරන්නේ අපිට කරන්නේ ওই ටික. අන්තිමට කුණු වෙලා මැරලා යන එකක් හම්බුණා මිස අපිට දුන්න යහපතක් නැහැ. නාහෙත් වගේ. ඉතින් හොටු ගොඩමයි ගණක් දාන්න. ජරා කරනවා මිසක් වෙන එකක් කරන්නේ. සුවඳ යන ගඳමයි වැඩි හරියක් ඉන්නේ. දරන්න බැරි ගන්ධසාරයක්මයි කිය කියන්නේ. ඉතින් සුද්ධ කරන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ. තමන් කැමති එකක් අපි හිටලත් නැහැ, පවතින්නෙත් නැහැ. නමුත් අන්තිමට කුණු වෙලා මැරලා යන එකක්මයි අපි ගත්තේ. ඒක හොඳයි. කොච්චර නරකක් කළත් අපිට ඒකේ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. දිවත් ඒ වගේ, කටත් ඒ වගේ. දවස ගානේ උදේ හවස මැද්දේ නැන්නම් සුද්ධ කළේ නැන්නම් ළඟ කෙනෙකුට ඉන්න බෑ ගඳයි. එහෙම ජරා ගොඩක්. අයිසරේ මොකද කරන්නේ? කණ්ඩ ගත්තාම කට ඇද කරපුවා වාර බැලුවොත් එහෙම කොච්චරද දන්නේ. රස ආහාරය ලැබුණා සතුටු වෙච්ච වාර බැලුවොත් එහෙම 10ට එක නම් 9 වාරයක් කට ඇද කරලා කණ්ඩ ගිහිල්ලා කට හරිය තියන්න බෑ, කණ්ඩත් බෑ, දිය රහයි. හරි වැඩේ උනේ. එහෙමත් කියනවා. අහවල් ඉදී හිඳමට හොඳ එකක් කණ්ඩත් නෑ, රහ එකක් කණ්ඩත් නෑ. හැම වෙලෙම කට හිඳ දුක් වෙනවා. රහ බලන්න බැරුව. රහ ඕනේ. කොච්චර දුන්නත් ඇති කියන්නේ නැහැ ඒ දිවේ ඇති. සහනයක් ගෙන දෙන්නේ, අසහනයක් මැති කරනවා රහ දෙන්න දෙන්නේ. රස බලන්න ගිහිල්ලාම තියෙන අමාරු ඔක්කොම ඇති කරගන්නවා. හැම එකකින්ම දුකලා හේතු වෙමින් දුකම දෙනවා. ওই දෙමයි ස්පර්ශයක්. සෑම ස්පර්ශයක්ම බලාපොරොත්තුෙන් ශාරීරික ස්පර්ශ බලාපොරොත්තුෙන් සමහරවල් සිය දිවි හානි කරගන්නවා. ආවල් වස්තුව මට ලැබුණේ නැහැ, මගේ ජීවිතේ මට වැඩකුත් නැහැ කියලා. අන්න ස්පර්ශයන්ට තියෙන බැඳීමේ හැටි. ඊතර මේ ඇසකන දිවනාසයේ ශාරීරිය කියන මේ ටික ඇසුරු කරගෙන මන පිහිටනෝ. ඒ ටික දිනේවා දුක් විඳින්න තව අසහනෙටපත් වෙවි. ඉතින් ඒ ටික නිසාම ඇහෙන බැනුම් වලට හිත දුක් විඳිනවා 10 වාර 10000 වාරයක්. එක වාරයක් බැනුම් අහපුවා මට මෙහෙම බැන්නා මෙහෙම බැන්නා කොච්චර හරි අරක මතක් කර කර අර කණින් ඇහිච්ච එක අරගෙන හිතෙන් අරගෙන අඬනෝ. ඇඟට පාරක් ගැහුවා නම් ඒක හිතෙන් අරගෙන දැන් හිතෙන්නේ පලාතකවා හිතෙන්නේ නැහැ. අවුරුදු ගාණක් අඬනවා. මට ගැහුවානි, මට ගැහුවානි, මට මතකයි ඕක කියනවා අඬනවා. දැන් හිත අඬනවා කොච්චර හරි. සතුටට වැඩිය දුක් වෙනවා. එක වචනයක් කියලා කෙනෙක් වයින්නවා. මැරෙනකන් කියවනවා. මට මන්ත්‍ර මතකයි කිව්වේ ඒක. මට මෙහෙම බෑන්නා. අන්න ස්වභාවේ. ඉතින් මේ જાතිය ඇසකන දිවනාසී ශාරීරිය මන කියලා ලෝකයක් හදාගෙන තමන් අකමැති දේවල් නෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් ඉනියා වැඩි 90% ඒ જાතියව අරගෙන කැමතිකක් කියලා අරගෙන උද්දාම වෙලා හිටන් තවත් මහා අනාගතයේ මේ අගුලක් මේ ගුගුලක් හදාගෙන මෙන්න මෙහෙම ගෙනින වැඩ පිළලා තියෙනවා මම කියලා. ඔය මම කියන ලෝකෙ දකින්න ඕනේ. දැක්කට පස්සේ මම කියන ලෝකේ මං කොයි කැලක්වත් දාලා පයින්වද කොහටවත්. මම එක තරහ නැණි. එන මම තරම් මම කියන කේ තියෙන කෑලි ටික තරම් මට කරදර කරන හතුරේ තව ඇත්තෙත් නැහැ. හැබැයි මම කියන එකත් එක්ක මම තරහ වෙලා දාලා යන්නෙත් නැහැ. ඒක මට එපා කියන්නෙත් නැහැ. ඊට පස්සේ තව මගේ කියන හරියක් තියෙනවා. හැබැයි මම නොවන නිසා ඒක ටිකක් වැඩිපුර පේනවා. අර මම කියන එකේ ජරාවක් ගෑවුනොත් එහෙම හොදා ගන්නවා. බැරිලා ගෑවුනත් කවුටෙක් ඇවිදලා පහරලා ගියත් ගිහින් හොදා ගන්නවා. හොදාගෙන කයට දොස් කියන්නේ නැහැ. කයේ දොසක් දකින්නෙත් නැහැ. ඒ බාහිර ලෝකේ ඒකට හේතු වෙච්ච කාරණේ දොස් දකින්නවා. මේ තමයි ලෝකේ හැටි කිව්වේ. දැන් ඉතින් මගේ කියන ඒවා තියෙන ඒවා දකින්නේ හොමයි. වැඩිපුර ආශා කරන හිතවත් කෙනෙක් හිටියොත් එයා බැන්නත් හොඳයි. ගැව්වත් හොඳයි. ඔය විවාහ කරගන්න එපා කියලා අම්මා බැන්නොත් එහෙම තාත්තා මොකක් හරි කිව්වොත් එහෙම මරා ගන්න හදනවා. හැබැයි විවාහයෙන් ඉස්සෙල්ලා ගිහිල්ලා කතා බහ කරන්න ගිහිල්ලා මොකක් හරි ඇඟිලි ගහන්න ගිහිල්ලා මේ අර ගැව්වොත් එහෙම සිරෙප්පුව කරලා පාලා ඒක ඉවසනවා. ඒකේ මොකුත් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ආයිත් පස්සේ යනවා. දැන් මේ වගේ දෙයක් තියෙනවා. මොකද මේ තමන් ප්‍රිය කරන දෙයක් නම් මනාප දෙයක් නම් ඒකෙන් කොච්චර කරදරාවත් ඒක හොඳයි. දැන් තමන්ගේ පංචකාම ආස්වාදයට විරුද්ධ දෙයක් නම් ආවේ, නිදහසට වාදාදයක් නම් ඒක එකයි තරහ වෙලා තියෙන්නේ. ඒකයි එපා වෙලා තියෙන්නේ. දුක කරදරේ හින්දා නෙවෙයි එපා වෙලා තියෙන්නේ, ආස්වාදයට විරුද්ධ නිසා. දැන් මේක තමයි ලෝක ස්වභාවය. දැන් මේකෙන් දකින්න ඕනේ ගෙදරන් අහක් වුණා කියලා මේකෙන් අහක් වෙන්න බෑ. ගෙදර තියෙන්නේ toy ටික තමයි. බාහිර ලෝකේ තියෙන්නේ toy ටිකයි. ඉතින් හිතෙන් යමක් දැනගෙන නිදහස් වෙන්න ඕනේ කියලා නිදහස් වෙන්නේ නැතුව, ලෝකේ හැරි දැනගෙන උපේක්ෂාවටපත් වෙන්නේ නැතුව, වෛරකාරිය නැති දැන් හොදායි ඉන්න තැන් හොයන්න පටන් ගත්තොත්, එහෙම යන්න පටන් ගත්තොත් මැරෙනකන් ඇවිද්ද හැකි. කොතනකවත් හම්බ වෙන්නේ නැන්නේ. කරගත කර්ම වේගයක් තියෙනව උවට. ඒ කර්ම වේග නිසා විවිධාකාර අනිෂ්ට අප්‍රිය අරමුණු නිතරම මුණ ගැහෙනවා. අපි ඒ ගැන දන්නේ නැහැ, අපිට පේන්නේ නැහැ, දැන් මතකත් නැහැ. කාගේ හරි ප්‍රියමනාප ස්වභාවයක්, හොඳින් ඉන්න ස්වභාවයක්, සමගියෙන් ඉන්න ස්වභාවයක් දැකලා ඊර්ෂ්‍යා කරලා උඬ වයින්නෝ. බැනලා නිගරු කරනවා. නිගරු කළ සතුටක් විඳිනවා යම් කාලයක. හැබැයි ඕක අර අති කම්ම භවෝ කිව් එක ගිහිලා පිහිටනවා. කර්ම භවයක් තියෙනවා. අති උප්පත්ති භවෝ කියලා උප්පත්ති භවයකට ඊට අනුකූලව ඇදලා උපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර විපාකේ විපාක භවයෙන් ඇවිදිලා සම්බන්ධයලා හිටන් ගැලපෙන විදිහට වැණුම් අහන්න එනවා මුළු ජීවිත කාලේ. එක දවසයි දෙකයි කාට හරි වැන්නේ. හැබැයි ජීවිත කාලයක් වැණුම් අහලාවත් ඒක ඉවර කරගන්න බෑ ඒක විපාකේ. මේ සසර කියන්නේ මෙන්න මේ જાති එක. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ ඒකේ තියෙන භයානක බව. හොඳ එකක් නම් නෙමෙයි. සසර හැටි හොමයි. ඉතින් ඒ නිසා අනිෂ්ට අප්‍රියයන් හම්බ වෙනවා. මේවෙන් අහක් වෙලා ඉෂ්ට ප්‍රිය ලෝකයක් හදාගෙන ඉන්න තැනක් නම් නෑ ලෝකීය දකින්න ඕනේ. එහෙනම් ආපු දෙයකට මූණ දෙනවා. මොනවා කරන්නද? දිවසීම පුරුදු කරන්න ඕනේ. ඔය වෙනපු ආවේ. ඔය කියන එකක් කියපු ආවේ. හැබැයි ඉවසීම පුරුදු කරන එක මුලදී හරි අමාරුයි. පුළුවන් නම් පුරුදු වෙන්න ඕනේ. ලෝකෙට මෛත්‍රී වළඳ ඉතලා ගෙදෙතියෝ කිවසන්න පුරුදු වෙන්න ඕනේ. ගෙදර තියෙන ප්‍රශ්න ටික වෙසලා පුරුදු නම් මුළු ලෝකෙ කිනේ ඔක්කොම ඉවසියයි, කිසි ගාණක් නැතුව. තමන්ගේ පවුලේ ප්‍රශ්න තියෙන ඒවා ඉවසන්න පුළුවන්කමක් තිබුණොත්, රණ්ඩු වෙන්නේ නැතුව ගහ මරා ගන්න නැතුව ඉවසන්න පුළුවන්කමක් තිබුණොත්, එයාට මේ ලෝකෙ ඉවසන්න බැරි එකක් නැහැ. මොකද ඉවසන්න අමාරු මේක තියෙන සිය පවුල් වල. හුඟ දෙනෙක් දුක් වෙන්නේ මරා ගන්න වහ බොන්නේ ඒ තත්ති ඉවසන්න බැරුව. හොඳට නරකක් වැඩිපුර වෙන්නේ එතන. මම මෙච්චර හොඳ කළා මට කියන්නේ මෙහෙමයි. බාහිර ලෝකෙට ඒ උදව් කෙරෙලා නැහැ. ඒවා කෙරෙලා තියෙන්නේ තමන්ගේ කියන අයට. ඊයාගෙන් තමයි ඉතලා කරදර වෙන්නේ. ඒක ඉවසන්න පුළුවන් වුණා නම් ලෝකයෙන් එන කරදර ඉවසනවා කියන කිසිම ගාණක් නැහැ. හැබැයි ඉවසීම කියන එකේ වැදගත්කමක් තියෙනවා. ඉවසීමේදී රණ්ඩු වෙන්නේ නැහැ. ගහ බැන ගන්නෙත් නැහැ. යුතුයකම් හරියට ඉටු කරනවා. හැබැයි අනන්ත සංසාරේ කිසි දවසක මට සම්බන්ධ නොවේවා. අනන්ත සංසාරයෙන් මිදෙනවා. චන්දරාගෙන් සදහටම නිදහස් වෙලා යනවා. අන්න එතන තමයි ඉන්නේ අන්තිම ප්‍රතිඵලය. ඉවසීමේ ප්‍රතිඵලය අන්නේ ඒකයි. හැබැයි ඒ නිසා එකේ වෙන්නන්නේ බුදු දහමට හොඳම තැනක් තමයි, හැබැයි කරගන්න අමාරුයි. ධර්මාබෝධයේ හොඳම තැනක් තමයි ඒ දුක්ඛිත ලෝකේ. ලෝකෙට බැඳෙනකින් අහක් වෙන්න තියෙන හොඳම ක්‍රමී. නැත්නම් මේ සසරෙන් ඉක්ම යන්න බෑ. සසරෙන් ඉක්ම යන්න හොඳම ක්‍රමය තමයි අනන්ත දුක ඉවසන්න පුළුවන් වෙන එක. ඒ දුක ඉවසලා පුරුදු වුණාට පස්සේ අත්හැර යනවා එක පැත්තකින් චන්දරාගී. ඒ එබඳු පිරිසක් එබඳු ලෝකයක් එක තියෙන බැඳීමක් රැඳීමක් තිබුණා. හිත සදහටම විදෙනවා. හැබැයි යුතුයකම් හරියට ඉටු කරනවා. කොතනකවත් දකින්න අලුපාඩුවක් නැහැ. මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතලා බලන්න ගෙදරක වහලෙක් ඉන්නවා. මේ වහලා කියන එක නේද ගෙදර කිසිම අයිතිකාරයෙක් නෙමෙයි. යාට කිසිම අනසක පනවන්න අයිතියකුත් නැහැ. එයාට ඕන එකක් කරන්නවත් බෑ. මේ ගෙදරක යම්කිසි දිනක ඉන්නනම් වහලෙක් ඒ වහලාගේ ස්වභාවය. යම්කිසි කෙනෙකුට වහලෙක් වෙන්න පුළුවන් නම් වහලෙක් නොවි. මෙන්න මේකද කියනවා ඉවසීම. වහලෙක් නොවි වහලෙක් වහලියක් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක ධර්මීය ස්වභාවය. ශාන්ති කිව්වෙත් මෙන්න මේකට. තපස කිව්වෙත් ඔන්න ඕකට. ඒ ටික බුදුරන් වහන්සේ මේක උපරිමයේ පෙන්වන්නේ මීට වඩා හරි ගැඹුරු විදිහකට. යම් රජ කෙනෙක් වදකයෙකුට නියම කරනවා අහිමාල කියලා එක්තරා විදිහක දඬුවම. මේ දඬුවම මොකද්ද? යම් මිනිසෙක් කරපු වරදකට එක්තරා කොටයකට තියලා බඳිනවා හොඳටම. කඳ බඳිනවා, අතපය බඳිනවා, ඔක්කොම බැදලා තියලා හිටන්. හිල්ලෙන්න බැරි වෙන්න. ඊට පස්සේ රජා අණ දෙනවා අර වදකයාට. ඕක වදමල් පෙත්තේ ගානට පෙති කපවිය. වදමල් පෙත්තේ ගානට පෙති කැපෙන්න ඕන. දෙපැතුලේ පටන්ගෙන කපවිය කියනවා. දැන් වදකයා මගෙතන හොඳ තියුණු කඩුවක් අරගෙන. ඒකත් එක්තරා ඔක්කොම කරන්න බෑ ලොකු කැලි පොඩි කැලි කැපෙනවනේ. ඒකත් ප්‍රගුණතාවය. අර ශරීරයේ දෙපැතුලේ පටන්ගෙන වදමල් පෙත්තේ ගානට හීනි හීනි පෙති කපාගෙන පෙති කපාගෙන යනවා මුළු ඉවරටම ඉවරෙනකම් ශරීරේ. දැන් මේ මොන විදියේ වාදයක් වෙයිද? යටි වතුලේ නම් කපන්න පටන් ගත්තාම කපාගෙන දනිසර කපාගෙන ඉඳලා තමයි මැරෙන්නේ. ඊට පස්සේ කලවට කපනවා මැරෙන්නේ. තවත් කපාගෙන කපාගෙන එනකොට සී නැතුව යයි. එතකන් අර දුක ඉවසනවා. මෙන්න මෙහෙම වද දෙන වදකයාට අන දෙන රජුරුවන්ටත් වතනකින්වත් හිත රිදවන්නේ නැතුව ඉවසන්න පුළුවන්කමක් තියෙනවනම් මම මේ කියන මාගේ පුත්‍රයා කියන එක නා මෙන්න මෙහෙම කෙනෙක් අන්න එතෙන්ට පුරුදු වෙන්න. දැන් මොන කතාවක්ද මේ කියන්නේ? අපි කවුරු වෙන්නද? මම රහත් කියන කෙනාට ඇහුවොත් එහෙම අන්න බුදුරණවහන්සේ පුත්‍රයා අල්ලා බැදලා තියලා කැපුවොත් එහෙම ඉදීද? එහෙම පුළුවන් ද ඉවසගෙන ඉන්න වයින් නැතුව දොස් කියන්නේ නැතුව? පුළුවන් නම් රහතන් වහන්සේ බුදුරණන් වහන්සේගේ පුත්‍රයා. මෙන්න මෙතෙන් දෙනකම් ප්‍රගුණ වෙන්න ඕනේ. එහෙලත් ධර්ම දැනගන්න ඕනේ කොයි තරම් දුරට මේ ලෝකේ ස්වභාවය ගැන මේ දහම වැටහිම තියෙන්න ඕනේද? නොගැටෙන බව තියෙන්න ඕනේද? ඔයිටත් වලා දෙන්න දඬුවමක් කරදරයක් හිංසාවක් තව තියෙනවද? මෙන්න මේ වගේ අවස්ථාවන් දකින්න ඕනේ. එහෙම ඉවසන්න හැකියාවල් ලැබෙන එක තමයි බුදුදහම තුළ ඉක්මනින් ලෝකේ පාවෙන්න තියෙන ක්‍රමී. චන්දරාගය දුරු වෙන්න. ආයිත් නම් චන්දරාගයක් මාත්‍රියකත් ඉතුරු වෙන්නේ නැහැ. ගෙදර ඉන්න පුළුවන් නම් වහලෙක් වාගේ. Tamanට ඕන කිසියම් දෙයක් කරන්න එහෙම එකක නැති දෙනක ඉන්න ඕනේ. නියම වහල් ස්වභාවයක ඉන්න ඕනේ. ඒ වහල් භාවයෙන් යුත් නම් ඔන්න ඔය කියන ස්වභාවයට පත් වෙනවා. ඉතින් ඔක වෙනස තෝරා ගන්න ඕනේ විදියට. ඉතින් ඔක හරියට අහගත්තා නම් දැනගත්තා නම් ගෙදරක තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතෙයි. ගෙදරකින් ඇතිවෙන්නා වූ ද්වේෂ සහගත වෙන්න හේතු වෙන ප්‍රශ්න මොනවද කියලා හිතෙයි. අනික් කාරණේ තමයි ඔය බෝල ගහන පිටණියකට ගිහිලා බලා ඉන්නකොට ටිකක් වෙලා දෙපිලා බෙදිලා අර අතරින් දැලක් ඇදලා වොලිබෝල් ගහනවා අරවා මෙයා කියලා එන්න අපිට දකින්න හම්බෙන එකක් තියෙනවා. දෙපිලා බෙදිලා එක පිළිකට ගහන බෝලේ ඒ පැත්තෙන් දැකලා අනිත් පැත්තට විදි කරනවා. ඊය එහෙන් දැකලා අනිත් පැත්තට ආයෙත් විදි කරනවා. සමහරවල් විනාඩි 10 15 20 ওই විදිහටම දිගටම යනවා ඉතින්. තරංගය. දැන් මේ කවුරු හතේ දෙපිලෙන් කවුරුවත් බාර ගන්න කැමති නැහැ ආපහු යවනවා. ඒ නිසා මේ බෝලේ හැම වෙලෙම ක්‍රියාත්මකයි. උඩ දෙපැත්තට විසෙවි තියෙනවා. ඉවරයක් වෙන්නේ. ඒ වගේ අපිට එනවා ද්වේෂ බෝල. මේ සසර ගමනේ හැදෙන එක. වෛර බෝල එනවා. අවිතේ සටන් දෙබල ආපහු යවනවා. එවැනි වෙන එක ආපහු යවනවා. බැන්නොත් බයිනෝ. ගැහුවොත් ගහනවා. එක දොස් කියනවා. සාප කරනවා. තමන්ට එවන සාපේ ආපහු ඒ වගේ සාපයක් වශයෙන්ම යවනවා. මොකද්ද වෙන්නේ එන්නේ එන්නේ? අර තරංගේ ඉවරයක් වෙන්නේ නැහැ. බුදුරණන් අහසින් ඉබෙන්නේ ඉවසීම කියන්නේ. ඒ වේක ආපහු යවන්නේ. බැන්නා. හොඳක් කියනවා. ගැහුවා. ගුටි කාලා කරන්න පුළුවන් නම් අනික අතින් හරි කමන්නේ නැහැ. උයලා හරි කන්න දෙනවා. ඒකට වචනයක් වක් කරන්නේ. හරි අමාරු වැඩක්. හැබැයි තමන් කරපු පව බාරගත්තා. කවදා හරි සංසාරෙදි කාට හරි කරපු එකක් තිබුණා නම් තමා කරා එන්න. අවුවේක ඉවර කළා. පුස්ස පුස්ස යන්ති කරෝදි කියලා උඩ පෙන්නනවා. ස්පර්ශ කර කර ගෙවන්න. ස්පර්ශ කරන්නේ නැතුව ආපහු යවන එක තමයි අපි අද කරන්නේ. ඉතින් එක දවසකින් අහ කර ගන්න තියෙන බැනුම අපි දිගටම පාවිච්චි කරගෙන යනවා. අහ කරන්න දන්නේ නැති නිසා විඳින්නේ නැහැ. බැනුම ආපහු යවන ආයතේ වෙනකොට ආයි ආපහු යවන විදලා ඉවර කළා නම් ඉක්මනින් ඒ පාපේ ඉවර වෙනවා. ඒක ඉවර කරගන්නේ නැහැ. දැන් මේ බඳු කතාවල් අපි මේ ධර්මයේ සුඟක් පෙන්ලා තියෙනවා. එක්තරා වික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ගෝලහාමුදුරන්ට පේන්න බෑ වයින්ව. අද වාගේ නෙමෙයි බොහොම දුෂ්කරයි ඒ කාලේ තිබිච්ච සිව්පසෙ. අද නම් ඕන තරම් තියෙනවා ගොඩ ගහලා. ඉතින් ඒ කාලේ පාත්‍රයක් එහෙම හම් වෙන්නේ බොහොම කලාතුරකින්. ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ. දිරච්ච පාත්‍ර තමයි වාත්තු කර කර මොනවා හරි කොහොල්ල ලාටුව කලවල හරි කමන්නේ වහගෙන පින්ඳ පාත කරගන්න යන්නේ පාත්‍රයක්වත් නැහැ හාමුදුරු කෙනෙකුට. ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඉතින් ওই පුංචි හාමුදුරු ඉන්න හැමදාම දොස් කියන ලොකු හාමුදුරු. එකදින් ඒ වලට එක දෝසක්වත් ආපහු යවන්නේ නැහැ. මොනවා තේර දොස් කියන්නේ නැහැ වචනයක්වත්. ඒ පොඩි හාමුදුරන්ට හොඳ පාත්‍රයක් හම්බ වුණා. එක අවස්ථාවක. ඉතින් උන්වහන්සේ යෝගත් අරන් එනකොට දොස් කියන්න පටන් ගත්තා. ඔක්කොම දොස් අහලා අහලා ඒ සද්ද නැතුව බලා ඉන්නවා. ඉතින් මොකදම තව බලාගෙන ඉන්නේ. අන්තිමට කියලා කියලා බැලලා බැලලා අවසානයක් වුණා. ස්වාමීනි මට මෙහෙම පාත්‍රයක් හම්බ වුණා. ඒ පාත්‍රය මට නෙමෙයි ඔබ වහන්සේට සූසුයි කියලා මට හිතෙනවා. මම මේ ඔබ වහන්සේට බාර දෙන්න ආවේ ඔබ වහන්සේට පූජා කරන්න. අන්න පාපය ගෙවිච්ච දවස සසරේදී සිවිච්ච ගනුදෙනුවා කිවර කරපු හැටි. එදා අර හාමුදුරන් හිත උණු වුණා. මම කම්පනියක් ඇති වෙනවා. මම මේම කෙනෙකුට නේද මේ බයින්නේ කියලා හිත සැලෙන්න පටන් ගත්තා. මොකද කර්ම ශක්තිය ගෙවලා ඉවර වුණ හින්දා. ඊට පස්සේ කවදාවත් ඒ හාමුදුරන් දොස් කිව්වේ නැහැ. ඒ කර්ම ශක්තිය ගෙවලා ඉවර වුණා. මෙන්න මේ වගේ මේ ගෙවල් වලුණත් අපි දකින්න නැති පැත්තක් තියෙනවා. ওই විදිහට බාරගෙන බාරගෙන අපි අපේ යුතුයකම ඉට කරනකොට උදව් උපකාරය කරනකොට ඕක ගෙවෙනවා. මුළු ජීවිත කාලයක් ගෙවන්න බැරි එක හත් දවසිනුත් ගෙවා ගන්න පුළුවන් කිය ඕකයි. එහෙම කරගන්න පුළුවන් වුණාම අර තියෙන විශාල ප්‍රශ්නේ බලා ඉඳදී සංසිද්ධිය යනවා. පාපයේ ගෙවිලා යනවා. ඉවසීමත් ලැබෙනවා. යුතුකම ඉටුකරලා ඔක්කොම ඉටුකරලා දෙනවා. නමුත් අනන්ත සංසාරයේ වැදෙති සිවිත අර චන්දරාගය නැමැති අවිද්‍යාවේ කලතුරාව සාහඹුලින් ගැලවිලත් යනවා. ඒ අවසාන ගිහි පෞල් ජීවිතේ වෙන්නත් පුළුවන්. හැබැයි අවසාන වල කවුරුවත් දන්නේ අවසාන වෙච්ච හැටිවත් වෙච්ච බවවත්. අන්නරක තමයි ක්‍රමේ. මේ මහණනි එකම ධර්මයක් තියෙනවා. උඹලාට ඒක කරගන්න පුළුවන් නම් අනාගාමී බවට ඇපවෙනවා. කුමන එකම ධර්මයක්ද? ද්වේෂේ නැවති එකම ධර්ම ඉදුරු කරපල්ලා. මම ඔබලාට අනාගාමි බවට ඇප වෙනවා. බුදුරන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. එනං ඒ ද්වේෂේ නැමැති එකම ධර්ම ඉදුරු කරන හැටි තමයි ඔය කිව්වේ. ඔය ක්‍රමයේ ඉවසලා හුරු වුණොත් එහෙම ගිහි ජීවිතය අවසාන වෙනකොටත් එයා ඉන්නේ අනාගාමි වෙලා. ප්‍රතිපලයි. දහම් අහලා තියෙනවා අවබෝධ කරලා තියෙනවා. වෙන එකක් වෙච්චාවි. ගහනවා නම් ගහපුවාවි. මට ඕන හිඟියක් හිංසාවක් කරපුවාවි. මගින් යුතු වෙන යම් විතුකමක් ඉදිකරන්න තියෙනවා නම් හිතරිදවන්නේ නැතුව මම මගේ ටික ඉටු කරලා දිනවා. මට වෙන එකක් වෙච්චාවි. මෙන්න මේ මානසිකත්වයේ තමයි අන්තිමට අනාගාමී මානසිකත්වයේ. එයා පෞල් ජීවිතය අතල ගිහිල්ලා කැලේ හිංගලා ඉන්නවා නේ මං දැන් අනාගාමී මං දැන් කාමරෝකේ නෑ කියලා. අන්න අනාගාමී මානසිකත්වයේ ඔන්නෝම එකක්. මේක දහම අවබෝධයත් එක්ක ලැබෙන උත්තරීතර අවස්ථාවක් උත්තරීතර සත්‍යයක්. ඔහුගේ අවසාන චුතිය ඒ අද්භවයේ මරණ මොහොත කවද්ද දෙන්නේ ආයිත් නම් කවදාවත් ඔහු පෞල් ජීවිතයක ලෝකේ නැහැ. ගමන ඉවරයි සුද්ධාවාස බඹතලයක උපදින අනාගාමි කෙනෙක්. බුදුරන් වහන්සේ දේශනා කරනවා ද්වේෂේ නැමැති එකම ධර්මයේ මෙහෙම පවහ කර දාපල්ලා අනාගාමි බවට ඇපවෙනවා. නෑ ඔක තේරුම් ගන්න. මිත්‍රලා විග්‍රහ කළේත් වැඩිපුර ඔක වටිනාකම දැනගන්න ඕන නිසායි.